Order, please. Kathanakar within Karnamana Nivedana, Palavini Nivedana, Parliament Mantrikaru Field Marshal Sarath Fonseca Mata within Matu Visi Hata Didas Nami, Parliament to the Matuanla, the Karnupili Mother, Achar Darmasa Varaprasad, Pilim of the Karak Sabar, Yogan Sanda, Yojanawa Kidrikit, Idipatkin, Haki Bava, Mama Memagaru Sabar, the Armun Kametemi, Leveni Yojanava. Parliament to Katu Piriman, the Karka Sabavi Resimak, the Dahami Mart, the Visayatin Brat Petina, Ena Madadina Aparabag Hatarata, Magi Nilakamari, the Pertim, and Nimita Bavin, the family Sabong Lesser, Garu Samajik Mantri, Sil Janata, Main, Darun Dimata Kamatemi. Lipi Lekanaji, Pirigan, Nimagaru, Kushkama Gami, Artikatus, Pasanga, the Namatuma.
Garu Katanakatumani. Dedas Dahata Varshes and the Hat, Diverha, Jalat Sampat Department, Kare Sadana Varta, Mamidripat Kermi, Emma Varta, Tirasara Sangwardeneha, Parisare Saha, Swabahavika Sampat Pirimanda, Anshik Addiction, Karaka Sabahavita Mukalitwe, Mamayojana Kermi,
Karaka Sabah Varta, Pirigan Mima, Rajay Mudal Pirimanda, Karaka Sabah Varta, M. Karaka Sabah, Garu Sabapati, M. Sabandir and Metuma Venuin. Mahachara Asu Marasinghe Mettuma Idripat Karanu Aeta.
Rajay Garu Kathanakathumani, Rajay Mudal Pilimanda Karaka Sabhavata Yomu Karanala Da, Regu Agnya Panate Atte Yojanava, Didas Dase Saha, Didas Dahata Varsha Sandaha, Velandaha Ayojana Pratipatti Departamentu E Kare Sadhana Varta, Didas Dase Saha, Didas Dahata Varsha Sandaha, Kalamanakarna Seva Departamentu E Varshika Kare Sadhana Varta, Didas Dase Saha, Didas Dahata Varshandaha, Mudalamatya Shevarshika Varta, Didas Dase Saha, Didas Dahata Varshandaha, Turturtakshana Kalamanakar and Department to Karisadana Varta, Didas Dase Saha, Didas Dahata Varshandaha, Jati Kaiva Department to Karisadana Varta, Didas Pahalo Saha, Didas Dase Varshandaha, Sri Lanka Rakshan Mandali Varshika Varta, Didas Dase Saha, Didas Dahata Varshandaha, Niti Katetu Department to Karisadana Varta, Didas Dase Saha, Didas Dahata Varshandaha, Raja Mudal Department to Karisadana Varta, Didas Dase Saha, Didas Dahata Varshandaha, Takseru Department to Karisadanaha, Ginumkarna Varta, Didas Dase Varshandaha, Lohor Arya Nayara Mudale Varshika Vartava, Didas Dase Varshe Sandaha, Sri Lanka Ginumha, Viganana Pramiti Samikshana Mandale Varshika Vartava, Didas Dahata Varshe Sandaha, Sri Lanka Mahabankwe Varshika Vartava, Didas Dahata Varshe Sandaha, Kalamanakarna Viganana Department to Karisadana Vartava, Didas Dahata Varshe Sandaha, Bandagara Mihum Department to Karisadana Vartava, Didas Dahata Varshe Sandaha, Sangwartan Mulli Department to Karisadana Vartava, Didas Dahata Varshe Sandaha, Raja Ginum Department to Karisadana Vartava, Didas Dahata Varshe Sandaha, Raja Vyapar Department to Karisadana Vartava, Didas Dahata Saha, Didas Dahata Varshe Sandaha, Vasaramed Raja Mullitate Vimadavarta, Didas Dase Saha, Didas Dahata Varshandaha, Raja Mulle Pratipati Department to Karisadana Varta Saha, Didas Pahala Varshe Sandaha, Sima Said Exat Protipat Samagami, Varshika Varta, Sambandenu, Varta Mamidripat Karami.
Unaibom Suti, Mahajana Pesam Pilgan Vima, Garu, point of order.
Ansumara Singh Metuma, Mudal Pilimanda, Karaka Sabave, Kare Sadana Varta, Nidripat Kala. ගරු කතානායකතුමනි ස්ථාවර නියෝගවල තිබෙනවා හතරේ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති 6ක් ඇතුළතදී මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සමග අනුකූල වන්නේද යන්න පිළි ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාවක් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ පහ අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 4ක් ඇතුළතදී විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් පසුව සමස්ත වියදම සහ ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිතා කරන ලද බදුකරණය මූල්‍ය සහ ආර්ථික උපකල්පන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ. මේ වාර්තා දෙකම එතුමලා මේ වර ඉදිරිපත් කළා නෑ. මේ කාරක සභාව එය මේ සභාවට පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා මං හිතනවා.
මහාචාර්තුමා එක කරනවා නැත්නම්
අර කතානායකතුම මේ ගැන වචනයක් කියන්න ඕන. දැන් විශේෂයෙන් ඔය අර දින හතරක කාල සීමාව කියන එක දැන් මේ අවුරුදු තුනකම අපි දැක්කා ප්‍රායෝගික වෙලා නැහැ. මොකද හේතුව මේ සම්පූර්ණ අයවැය දෙපාර්තමේන්තුව විසින් අපිත් එක්ක සාකච්ඡා අපි දැන් වාර පහක් විතර සාකච්ඡා කරා. දැන් බන්දුලුගුණරත්න මන්ත්‍රීතුමත් ඉන්නවා ඒ සභාවේ. නමුත් එතුමා කවදාකවත් එන්නේ නැහැ. එතුමාත් ඇවිල්ලා ඒ සහයෝගය දෙනවා නම් ඇත්තටම විපක්ෂයට කරන කටයුත්තක්. ඉතින් විපක්ෂය සහභාගී වෙන්නේ නැහැ මේකට. ඒක ඇත්තටම පාර්ලිමේන්තුවේ දින අශෝභන අශෝභන සිද්ධියක්. මේ කාර්ක සභාවට ඇවිල්ලා සාකච්ඡා කරනවා නම් තව තවත් අපිට ඒක සහයෝගයක් දෙනවා. අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හැටියට ඒක සම්පූර්ණ සහයෝගය දෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අර දින හතර කියන කාල සීමාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා.
ඒක ස්ථාවර නියෝග වෙනස් කරගන්න පුළුවන් අවශ්‍යයි.
ඒක තමයි මම හිතන්නේ ඒ කටයුත්තක් තියෙනවා. ඒ වගේම අපි මේ සතියේ මේ වාර්තාව ඉදිරිපත්
කරනවා. හොඳයි ගරු ආචාර්ය මන්ත්‍රීවරුනම්.
අරු කතානායකතුමනි දැන් ඔබතුමා මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිටපු ජාතික ව්‍යාපාරික ක්ෂේත්‍රවල අධිපති කෙනෙක් ලෙස දන්නවා. රාජ්‍ය අයවැලේකණිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන දිනම හවස රාත්‍රියේ මුළු කාලයම ගත කළා. ඔඩිට් ෆර්ම්ස් ගණකාධිකාරීවරු රැස් වෙලා මේ සෑම අයවැය යෝජනාවකම බලපෑම පිළිබඳ ඉතාම විශ්ලේෂණාත්මක විග්‍රහයක් එක දවසක් ඇතුළත කරලා පවුවද උදේට මේක ප්‍රින්ට් කරලා ඉවරලා සියලුම තමන්ගේ අනුග්‍රාහකයන්ට බෙදා හරිනවා. ඒකෙන් තමයි කූපර්ස් ඇන් ලයිබ්‍රරි
ඔක්කොම කරනවා. ඒක
එහෙම කරනවා. ඉතින් එහෙමනම් ඇයි අපිට බැරි රටක් විදියට මේ ජාතික වශයෙන් වැදගත් වෙන අවැලේකෙන ඉදිරිපත් කරපු අවස්ථාවේදී එයා සම්බන්ධිත ප්‍රාමාණික අයත් සමග එදා රාත්‍රියේ කොහොමද අපි පහුවද උදේට අයවැය විවාදය පටන් ගන්න කරු කතානායකතුමනි? විවාදය පටන් ගන්න ඒ තියෙන කරුණු මත ඉදිරිපත් වෙච්ච එක ගනුව උදේ පහන්දර අද අයවැලේ කෙනෙක් කිව්වම මේට උදේ පටන් ගන්න.
මාචාර්ජ් මම ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා නැහැ.
දින හතරක්
ඇතුළත
ඒකට
වැඩපිළිවෙල කතානායකතුමනි. දැන් මේ වාර්තාව සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම දිය යුතුයි. දැන් දෙමළ භාෂා පරිවර්තනයේ තියෙ ලැබුණා. අපි ඒක සම්පූර්ණයෙන් ඉවරලා දැන් අපි මේ සතියේ මේ හෙට පුළුවන් නම් දාන්න හිටියේ ලබන සතිය අනිවාර්යෙන් දානවා. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගික ගැටලුවක්. මේක පරිවර්තන සියල්ලම අවශ්‍ය වෙනවා. අපිට එහෙ නැත්තම් ඉංග්‍රීසි
අපි ආචාර්ය බන්දුර ගුණාධිමත්තුමගේ ඉංග්‍රීසි භාෂාවෙන් පහදාම එනවා ඒක.
නෑ අපිට එහෙම එහෙම නම් අපි ප්‍රතිවත් තීරණය කරලා ඉංග්‍රීසි භාෂාවෙන් එදාම දාමු. කිසි ප්‍රශ්නයක්
නෑ.
විස්තර ගන්න පුළුවන් කතානායකතුමා ඉන්ටර්ප්‍රිට් මේ පරිවර්තන දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා මේක ඔබතුමා ඒ සඳහා මැදිහත් වෙන්න
අපි සාකච්ඡා කරලා
කරන්න යෝගුණ තියෙන කටයුත්තන්නේ
සාකච්ඡා කරන්න මෙතුමාට ආරාධනා කරනවා. එතුමා කමිටුව සමග කමිටුවට එන්න
කියලා.
පාර්ලිමේන්තුවේ ඔබතුමා කමිටුවට එන්න. කමිටුවට ඔබතුමා එන්නේ නැහැ.
ඒකවට සාකච්ඡා කරන්න.
ඔබතුමා එන්නේ නැහැ කමිටුවට.
හරි හරි දැන් සාකච්ඡා කරන්න.
කමිටුවට ඇවිල්ලා ඔබතුමා සාක
හොඳයි හොඳයි බොහෝ චුටි හරි බොහෝ චුටි අපි ගන්න. ඊයේ මහා බැංක වාර්තාව සම්බන්ධයෙන් මම කතා කළා ආණ්ඩුකාරතුමාට. එතුමගේ 31 ඉස්සර අමාරුයි කියලා කල් යනවායි කියලා. පුළුවන් තරම් ඉක්මනින් ඉදිරිපත් කරයි. මහජන ප්‍රසංග ඉලගැන්වීම ගරු පාටලි චම්පික රණවක අමාත්‍යතුමා.
ඔය කතානායකතුමනි කොස්ගම කනම්පැල්ල අංක 194 න් එකදරන ස්ථානයේ පදිංචි KK මර්වින් ශාන්තකුමාර මහතාගෙන් ලැබුණු පෙස්සමත්ද අතුරුගිරිය කොට්ටාව පාර අංක 48 අංක 418 ඒ ධර්ණ ස්ථානයේ පදිංචි MDA දම්පහල මහත්මියගෙන් ලැබුණු පෙස්සමත්ද පිළිගන්නුමු.
ගරු සජිත් සංජය පෙරර මහත්මයා.
ගරු කතානායකතුමනි කොටියකුඹුර මත්තමකොඩ රත්නාවාසී යන ලිපිණියේ පදිංචි WD වික්‍රමනායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නුමු.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මහත්මයා. මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය.
මම අහනවා ගරු කතානායක.
ගරු අභ්‍යන්තර ස්වදේශ කටයුතු අමිතමාගේ ඇසීමට.
ගරු කතානායකතුමන් සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු වේණු කුමාර මැතිතුමා රාජ්‍ය ව්‍යවසාය කඳුරට උරුමය පිළිබඳ අමිතමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි A1 වතුකම්කරුවන් 266කි. පිරිමිහා කාන්තා වතුකම්කරුවන් සංඛ්‍යාව 132කි. ඒක වෙන්වෙන් වශයෙන් තියෙනවා. පිරිමි ඒ වර්ෂ කීපය තුළම 51යි ගැහැණු 81යි. ඒක ඔබතුමාට ලැබෙන සලස්සන්නම්. A3 සේවා නියුක්ති භාර අරමුදලට සේවක අර්ථ සාධක අරමුදලෙන් ගෙවා අවසන් කර තිනවා 30 දෙනෙකුට විශ්‍රාම පාරිතෝෂිකයේ 51 දෙනෙකුට ආ හතර ඇමනුම එකේ සටහන් වෙනවා ඒක සභාගත කරනවා ආ අදාළ නොවේ අතුරු තුමාට යොමු කරත හැකි
අරු කතානායකතුමනි අපි පළවෙනි අතුරු ප්‍රශ්නය මේ බෝයිල් වතුයායේ කොටසක් වූ බාරණ්ඩා කොටස පසුගිය රජයේ කාලයේදී පුද්ගලික සමාගමකට ලබා දීලා නීතියානුකූල නොවන විදිහට ලබා දීලා ඒ සඳහා අධිකරණයේ නඩුවක් යනකොට ඒකට මේ ජනතාවතු සංවර්ධන මණ්ඩලයෙන් ඉදිරිපත් නොවී සිටින නොවී සිට ඒකේ වාසිය ඒ පුද්ගලික සමාගමට ලබා දීලා තියෙනවා. ඒ බාරණ්ඩා කොටස තුළ දැනට පවුල් 150කට වැඩි ප්‍රමාණයක් ලයන්කාඹරවල ජීවත් වෙනවා. ඒ ලයන්කාඹරවල අඩුම වශයෙන් තගරමක්වත් මාරු කරගන්නට ඒ ජනතාවට අවස්ථාව දෙන්නේ නැහැ. මේ පිළිබඳව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉදිරියට ගන්න පියවර මොනවාද කියන එක මම දැනගන්න කැමති ඇමතිතුමා නැහැ.
ඇමතිතුමාට කියලා උත්තරේ ලබා
දෙන්න. හොඳයි හොඳයි. හරි මොහොතටි තුන ගරු වෛද්‍ය තුසිතා විජේමාන මෙතනිය.
ගරු කතානායක
ගරු අග්‍රාමාත්‍යමා සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ඇමතිතුමා ඇසීමට. හොඳයි.
මේ පිළිතුර එක රාජ්‍ය දැව සංස්ථාව විසින් වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ වාර්ෂික දැව භාවිතය ඝන මීටර් 116ක් පමණ වේ. එම දැව අවශ්‍යතාවය සපුරා කරනු ලබන ආකාරයේ පහත දැක්වේ. රබර් වගාව මගින් 17%ක්, පොල් වගාව මගින් 15%ක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගාව මගින් 8%ක්, වතු සමාගම් වලින් 7%ක්, ගෙවතු වගාව මගින් 40%ක්, ආනයනික දැව මගින් 10%ක්, අනෙකුත් විවිධ විදිවලින් 3%ක් විදිහට තමයි මේ දැව ඝන මීටර් 116 වාර්ෂිකව පාවිච්චි කරන්නේ. ඊට පස්සේ එක ප්‍රශ්නයට පිළිතුර දැව ආනයනය කරන බව දන්නේද කියලා ගරු මන්ත්‍රීතුමිය ප්‍රශ්න කළා තියෙනවා. ඔව්. 2014 සිට 16 දක්වා කාලය තුළ ආනයනය කර ඇති ඉරු දැව ප්‍රමාණය සහ ඒ වායේ වටිනාකම එක් එක් වර්ෂය 95ක් දැක්වේ 2014 කිලෝග්‍රෑම් 68,329,928ක් ආනයනය කරලා තියෙනවා. ඒකේ වටිනාකම 5,360,293,544යි. 2015 වර්ෂයේදී ආනයනය කරලා තියෙනවා කිලෝග්‍රෑම් 80,951,433. ඒකේ වටිනාකම 2015 ආනයනයේ 6,178,499,563යි. 2016 වසරේ කිලෝග්‍රෑම් ආනයනය කරලා තිනවා දැව ඉරු දැව වශයෙන් 116,059,218යි. ඒකේ වටිනාකම 9,074,379,480යි. සම්පූර්ණයෙන් මේ අවුරුත්තුනේ දැව කිලෝග්‍රෑම් 265,340,579ක් ආනයනය කරලා තියෙනවා. ඒ සඳහා වටිනාකම 20,613,172,587ක් රුපියල් වටිනාකම් වෙනවා. ඒ වගේම ඉහත වර්ෂ තුන තුළදී ගෘහ භාණ්ඩ වශයෙන් මීට අමතරව ගෘහ භාණ්ඩ වශයෙන් මෙරටට ආනයනය කරලා තියෙන දැව ප්‍රමාණය 2014 1,974,887,374යි. 2015 වසරේ 2,220,913,595යි. 2016 වසරේ 4,52,216,260යි. ඒ කියන්නේ සම්පූර්ණ දැව භාණ්ඩ වශයෙන් වෙනමම ආනයනය කරලා තියෙනවා 8,248,017,229ක් රුපියල් වටිනාකමින් යුත් දැව මේ රටට ආනයනය කරලා තියෙනවා. භාණ්ඩ වශයෙන් දැව භාණ්ඩ වශයෙන් කලින් කිව්වේ ඉරු දැව වශයෙන් ඉහත වර්ෂය තුලදී ආනයනය කරන ලද දැව සඳහා වැය වී ඇති මුළු මුදල දැව වශයෙන් සියල්ලම එකතු කරලා බැලුවොත් මුළු මුදල වශයෙන් 20 බිලියන 613 මිලියන 172,587ක රුපියල් වටිනාකම් යුක්තව දැව ආනයනය කළා තිනා මේ රටට. පසුගිය කාලයේදී දැව ආනයනය ශීඝ්‍ර වශයෙන් ඉහළ යාම කෙරෙහි බලපාන හේතුකරු මන්ත්‍රීතුමිය අහලා තියෙනවා. ඒකට බලපාන හේතු විදිහට බැලුවාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරන ලද වාණිජ වනවගා ප්‍රමාණය අඩු වීම සහ තේක්ක වනවගාව අස්වැන්න ප්‍රමාණ අයුරින් නොලැබීම එක හේතුවක් වෙලා තියෙනවා. ඊළඟට ස්වභාවික වනාන්තර සංරක්ෂණ අවශ්‍යතා සඳහා කළමනාකරණය කිරීම, අනිත් එක රාජ්‍ය හා පෞද්ගලික නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය බහුල වීම හින්දා තමයි මේ දැව ආනයනය වැඩිවීමට හේතු වශයෙන් ගරු මන්ත්‍රීතුමියට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මෙරට දැව ආනයනය කිරීමේදී වැයවන විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කර ගැනීමට පහත පියවරවල් අනුගමනය කරනවා. එකක්, දේශීය වනවගා ප්‍රමාණය වැඩි කිරීම, දැව වෙනුවට වෙනත් ආදේශක හඳුනා දීම, ඉරු දැව සදහ 5%ක බද්දක් අය කිරීම, ඉරු දැව ආනයනය කිරීමේදී රාජ්‍ය දැව සංස්ථා විසින් දැව කල්පවත්වා ගැනීම හා නිවැරදි දැව භාවිතා කිරීම සඳහා ආදර්ශ පරිසරහන් ක්‍රියාත්මක කිරීම, ඊළඟට ශ්‍රී ලංකාවට ලේසර් නෝන් ටිම්බර් දැනුවත්භාවයේ අඩු දැව ලෙසර් නෝන් ටිම්බර් දැනුවත්භාවයෙන් අඩු බව වර්ග හඳුනා දීම කටයුතු කරනවා. නොවේසේ නම් මේ මන්ද පැන නොගිනි. මොකද ඒ සඳහා කටයුතු
කරනවා.
ගරු කතානායකතුමනි, මට අපේ රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි, අද මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකට දුඩු දීලා තියෙන විල්පත්තුව සහ සිංහරාජ වනාන්තරය ගැන කතා කරනවා. එතකොට මේ වනාන්තර වලින් කපපු දැවත් මේ විදියට රජයට ඇවිල්ලා තියෙනවද?
විගණන වාර්තාවේ සඳහන් වෙනවා මේක මේ දැව හෙළුවේ. දැන් අපි බැලුවොත් දැන් මේ දවස්වල විල්පත්තුව කියලා ආන්දෝලනයට ලක් වෙලා තියෙන්නේ මුසලී කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මන්නාරම දිස්ත්‍රික්කයේ තියෙන 2013 දීපු අක්කර 19,000කට ආසන්න ප්‍රමාණයක දැව හෙළීම තමයි එදා වෙච්ච සිද්ධිය තමයි මේ ප්‍රශ්නෙට අද වෙලා තියෙන්නේ. ඒතර ඒ කඳන් දැව, නමුත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා ඒ එදා කපු දැව සංස්ථාවට ආවේ නැහැ, බොහොම පොඩි ප්‍රතිශතයක් තමයි දැව සංස්ථාවට ආවේ කියන එක පැහැදිලිලා තියෙනවා. ඒ අක්‍රමිතා කරු මන්ත්‍රීතුමේ කිව්වාගේ සිද්ධ වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ ආන්දෝලනයට ලක්කුරාට ගරු කතානායකතුමනි, වර්තමානයේ දැව කැපෙන්නේ නැහැ. ඒක බොරු කතාවක් තමයි මේ ප්‍රචාරයේ උනේ. දැන් මම හිතනවා ජනතාව ඇත්ත දැනගෙන ඇති. මේක දේශපාලන කුමන්ත්‍රණයක් හෝ ජාතිවාදී කුමන්ත්‍රණයක් ඇවිස්සීමේ දේශපාලන බලපොරොයකට අවශ්‍ය පසුබිම හදාගන්න තමයි මේ විල්පත්තු වනේ විනාශ කරනවා කියලා කතාවක් නිර්මාණය කරේ. නමුත් ඒක වර්තමානයේ වෙනකොට වෙන්නේ නැහැ. හැබැයි ගරු මන්ත්‍රීතුමිය ප්‍රකාශ කළා වගේ එදා 2013-14 කාලෙදී මේ දැව අක්කර කියන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ විතරක් අක්කර 14,000ක් අක්කර 9,000 ගණක් කපලා තියෙනවා. එදා ඒක කැපිලා තියෙනවා. එදා තිබිච්ච දේ අනුව විගණන වාර්තාව අපි පරීක්ෂා කරලා බලුවාම එදා ඒක දැව සංස්ථාවට ඇවිල්ලා තියෙන්නේ ඒ කපපු ප්‍රමාණය නෙමෙයි, බොහොම ප්‍රතිශතයක්. අනිත් ඒවා අක්‍රමිතා විදිහට වෙනත් වෙනත් තැන්වලට ගිහින් තියෙනවා. හැබැයි රටේ දැව අවශ්‍යතාවය දිහා බැලුවොත් හොරගම් කරලා ගිය දැව ටිකක් රටට තමයි ගිහින් තියෙන්නේ. රජයට පාඩු වුණාට දැව සංස්ථාවට ආපු සොච්චම් ප්‍රමාණය දැව සංස්ථාවට ඇවිල්ලා
තියෙනවා. හොඳයි ගරු මන්ත්‍රීතුමිය.
ඊළඟ ප්‍රශ්නය ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, ගෙවතු වගාවෙන් 40%ක දැව අවශ්‍යතාවය සිද්ධ කරගන්නවා කියලා ඔබතුමා කිව්වා. ඔබතුමා පිළිතුරු කතාවේ මම දකින දෙයක් තමයි ගරු කතානායකතුමනි, අපේ ප්‍රදේශවල මම ජීවත් වෙන ප්‍රදේශයේත් මේ දැව භාණ්ඩ වලින් හදන නිමි භාණ්ඩ හදන කර්මාන්තශාලා තියෙනවා. මෙතන මම දකින ගැටලුවක් තමයි කතානායකතුමනි, ඒ දැව බිම හෙලීමේදී ගසේ වර්ෂයවත් බලන්නේ සමහරලාට මේ ඇඟිලි පුරුක් තරම් ගසුත් කපලා මේ දැව භාණ්ඩ සඳහා ඒගොල්ලෝ ඒ ආයතන මිලදී ගන්නවා. මෙතෙන්දී මොන යම් ආකාරයක හෝ පාලන ක්‍රමයක් ඇති කරන්න බැරිද ඒ ප්‍රමිතියක් ඒ වයසත් එක්ක ගසක් විමහෙලීම සඳහා?
ඔව් ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමිය ප්‍රකාශ කරන දේ බොහොම නිවැරදි සත්‍යයි. ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන දැව සංස්ථාව දැන් වෙනකොට කටයුතු කරමින් පවතින යම් වැඩපිළිවෙළක් නිර්මාණය කරනවාද කියන කරන්න තියෙන එක. නමුත් මොකද හේතුව පොඩි පැලයක් වුණත් ඒක කියලා විකුණනවා. ඒ තේක්කවල තියෙන දැවේ ගුණාත්මකභාවයේ තේක්ක දැවේට එන ගුණාත්මකභාවයේ එන්න ඉස්සෙල්ලා නම තේක්ක කියලා විකුණනවා. සමහර කොස් ගහ අරගෙන කොස් කියන නම විකුණනවා. නමුත් කොස් ගහක එන ගුණාත්මකභාවය ඇවිල්ලා නැහැ. ඒ මන්ත්‍රීතුමිය කියන දේ හරි. නමුත් අපි ඒ ගැන වැඩ කටයුතු කරනවා. නමුත් අපි ඒ සඳහා තවත් වැඩපිළිවෙළක් වශයෙන් දැන් අපි පිට රටින් කැම්පස් ගේනවා, වෙන වෙන ලී වර්ග නම් ගෙනලා ගේනවා. එහෙ තියෙන වටිනා ලී නෙමෙයි ගේන්නේ. අපි ඒවට පිට රටින් ගේන ලීය හොඳයි කියලා හිතාගෙන අපි පාවිච්චි කරනවා. ඒවල ප්‍රමිතියක් දිහා බලන්නේ නැහැ. නමුත් අපිට ඊට වැඩිය පහසුවෙන් පුළුවන් ලංකාවේ ඔය වටිනාකමක් නැති කියන ලී ට්‍රීට් කරලා අවශ්‍ය විදිහට පදම් කරලා කටයුතු කරපුවාම ඒ ලී අර පිට රටින් ගේන අපි නම් දන්නේ නැති බොරු නම් කියලා එන තත්ත්වයක් නැති පිට රට කියන පළියටම අපි ගන්න ලී වර්ග වලට වඩා හොඳ ලී වර්ග හදන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ගරු මුදල් ඇමතුමාටත් මේ අයවැය කරන අවස්ථාවේ යෝජනා කරනවා ඒ ලී පදම් කිරීමේ මැෂින් දැව කර්මාන්ත ශාලා ලී මඩුවලට දීලා ඒ ලී පදම් කිරීමේ ක්ෂේත්‍රය වැඩි කරන්න කියලා. මොකද සමහර රබර් ලී වගේ දේවල් උනත් පදම් කරලා අපිට පිට රටින් එනවා හොඳ ලී කියලා. අපේ මිනිස්සු පිට රටින් එනකොට මේක හොඳයි කියලා ගන්නවා. නමුත් අපිට අපේ ඉරාන් ඇමතුමත් ඉන්නවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලී මෝල් වලට දැව ගබඩා වලට හඳුනා දෙන්න පුළුවන් නම් සාමාන්‍ය දැව පදම් කිරීමේ සාමාන්‍ය ලීයක් අරන් ගුණාත්මකභාවයට ගෙනියන්න ලේසි ක්‍රම පදම් කරන්න තියෙන මැෂින් තියෙනවා. අන්න ඒවා අරගත්තොත් අපිට පුළුවන් අර ප්‍රශ්නෙට උත්තරයක් වෙන්න රටේ නැත්තම් ඕන ලීයක් හොඳ ඒ කොස්ට් එක බුරුත තියෙන මට්ටමට පදම් කරලා හදන්න පුළුවන් ක්‍රමවේද හඳුන්වා දෙන්න ඕනේ.
හොඳයි බොහොම ස්තුතියි. ගරු ශ්‍රීධරන් මැතිතුමා, ගරු සුදා ඉන්ද්‍රනිල් මැතිතුමා, අපේ ගරු මන්ත්‍රීතුමා මේ අමතරව දැන් දැන් මේක මෙතන පිට දැන් අපි අපි කරුණා කරලා මම ඔබතුමාට ගියදත් පහදිරි කරලා දුන්නා. අපි පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එකඟත්වයකට ආවා. මේ පස්සේ පිට යන්න බෑ. කරුණා කරලා මට ඉඩ දෙන්න බෑ. මම ඔබතුමාට මම කියලා දුන්නා. කරුණා කරලා බාද වෙනම කතා කරන්න. ගරු පහ, ගරු තුෂාර ඉංජිනේරු මැතිතුමා, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු මුදල් මැතිතුමාගේ ඇසීමට
මම ප්‍රශ්නේ අසනවා. ගරු
කතා නැගිටමෙනි ආයන්න එක ශ්‍රී ලංකා ගිනුම් හා විගඳ ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තාක්ෂණ තනතුරු 6ක් සහ සහකාර අධ්‍යක්ෂක නීති තනතුරු ඇතුළු මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 22 සිට 33 දක්වා වැඩි කිරීමට 2018 මැයි මාසයේදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව අනුමත තනතුරුවල පුරප්පාඩු සඳහා නවක සේවකයන් බදවා ගැනීම 2019 වර්ෂයේදී සිදු කිරීමට කටයුතු කරනු ලැබේ. ගිනුම් විගණන ප්‍රමිති පනත සංශෝධනය සඳහා එහි පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනා මහභාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කර ඇත. පනත සංශෝධනය සඳහා අවශ්‍ය ආමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ආමාත්‍ය අංශයේ නීති කටයුතු අංශය විසින් කටයුතු කරනු ලැබේ. ආමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු සඳහා යෝජිත සංශෝධිත පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබේ. නව සේවක මණ්ඩලයේ වෙනුවෙන් කාර්යාල ඉඩ පහසුකම් වර්ගාදී 2232ක් බදු පදන මත ලබාගෙන ඇත. සේවක මණ්ඩලයේ පුහුණු හා සංවර්ධන කටයුතු හඳුනාගෙන ඔවුන් දේශීය හා විදේශීය පුහුණු වැඩසටහනට යොමු කරන ලදී. ඊට අමතරව විදේශීය විශේෂඥයන්ගේ සහාය ඇතිව වැඩමුළු දේශීයව පවත්වන ලදී. සේවකයන්ගේ සංනිවේදන දක්ෂතා වැඩි දියුණු කිරීම සඳහා බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනයේ දේශක මගින් පුහුණු වැඩසටහන් පවත්වන ලදී. ගිනුම් විගණන ප්‍රමිති දැනුවත් කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් වෙනුවෙන් වැඩසටහන් පවත්වන ලදී. ආයන්න දෙක 2019 මාර්තු 6 දින පැවති ආමාත්‍ය මණ්ඩලයේ රැස්වීමේදී 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. යෝජිත සංශෝධන සිදු කිරීම සඳහා අදාළ ලිපි ලේඛන මුදල් ආමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2019 මාර්තු 19 දින ඇති ලිපිය මගින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ඇත. අයන තුන විශේෂ ප්‍රතිපාදනයක් ලෙස 2016 අයවැය යෝජනා මගින් ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 100 වියදම් කිරීමට සැලසුම් කර තිබූ ආකාරය පහත දැක්වේ. නීති උපදෙස් සඳහා මිලියන 5යි, තොරතුරු තාක්ෂණයේ කළමනාකරණ පද්ධතිය සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මිලියන 30යි, කාර්යාල ඉඩ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 17යි, සේවක පුහුණු හා සංවර්ධන බාහිර සමාලෝචකයන්ගේ ගාස්තු හා පුහුණු කිරීමට මිලියන 27යි විගණන සමීක්ෂණ වැඩමුළු වලට විදේශ උපදේශකයන්ගේ සහයෙන් මිලියන 9.75යි බදුකරණය තක්සේරුකරණය ඩෙරිවටිව්ස් and IFRS වලට මිලියන 7.525යි ගිනුම් හා විගණන ප්‍රමිති පිළිබඳ වැඩමුළු විදේශ උපදේශක සහයෙන් මිලියන 4යි මුළු ගණන මිලියන 100යි සංශෝධනය වෙන් කළා වෙන් කරලා ඊට පස්සේ කාර්යාලයේ ඉඩ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 77ක් දැම්මා සේවක පුහුණු හා සංවර්ධන බාහිර සමාලෝචකයන්ගේ පුහුණු ගාස්තු සඳහා 12.71ක් විගණන සමීක්ෂණ වැඩමුළුට මිලියන 6ක් බදුකරණය සඳහා අපි 0.525ක් දැම්මා ගිනුම් හා විගණන ප්‍රමිති වැඩමුළු සඳහා දැම්ම මිලියන 4ක්. ඒක ඉතින් නැවත සංශෝධනය කළා. නමුත් මේ මිලියන 100න් ඇත්තටම වියදම් කරපු ප්‍රමාණය මිලියන 23.4යි. 2016 ඔක්තෝබර් මාසයේදී ඉහත සඳහන් ක්‍රියාකාරී සැලසුම් සඳහන් සමහර ක්‍රියාකාරකම් මණ්ඩලයට පාලනය කළ නොහැකි හේතු මත සිදු නොකිරීම නිසා වෙන් කරන ලද අරමුදල් වලින් ඉතිරිය 77ක් ඇතිවන බව නිරීක්ෂණය කිරීම හේතුවෙන් එම මුදල් ගෙවා බතරමුල්ලේ ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් දිගු කාලීනව කල්බදු ක්‍රමයට ලබා ගැනීමට මණ්ඩලය තීරණය කරන ලදී. එහෙත් එම යෝජනාව ජාතික අයවැය දෙපාර්තමේන්තුව අනුමත නොකිරීම හේතුවෙන් ධාරිතා වර්ධනය සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 123ක් පමණක් වැය කරන ලදී. කෙසේ වුවද ගිනුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා තම කාර්ය මණ්ඩලය බඳවා ගැනීම තොරතුරු තාක්ෂණ පද්ධතිය සකස් කිරීම සහ මණ්ඩලයේ විෂය පත්‍රය පුළුල් කර ගැනීමට සහ බලාත්මක ක්‍රියාපටි වැඩි දියුණු කිරීම සඳහා පනත සංශෝධනය කිරීම ආදිය තවදුරටත් නොකඩවා සිදු කරනු යනු ලැබේ. ආයන්න පැන නොනගී.
මං ගරු කතානායකතුමනි ඇමැතුමාට ස්තුතිවන්ත වෙනවා දිගු පිළිතුරක් දුන්නට. මේ අයවැය යෝජනාව අනුව කතානායකතුමනි වෙන් කරපු මුදලින් 123යි වියදම් වෙලා තියෙන්නේ. ඉතුරු 77 මේ ඉතාම වැදගත් ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිති පිළිබඳ කාර්යාංශයට දීම සඳහා මේ තිබෙන බාධාවල් පිළිබඳ තමයි එතුමාගේ කතාවේ කිව්වේ. එය ඇත්ත වශයෙන් අපි රටක් වශයෙන් ගරු කතානායකතුමනි ගිණුම් කරණය විගණනය සම්බන්ධයෙන් මම එතුමාගේ අවධානයට යොමු කරන්න කැමති ප්‍රශ්නයක්. අද රටේ ටෙන්ඩර් ප්‍රතිපාටිය පිළිබඳවත් විශාල අර්බුදයක් පැන නැගිලා තියෙනවා. දැන් උදාහරණයක් ලෙස කතානායකතුමනි මේ කෙරවල පිටිය මෙගවෝට් 300ක විදුලි බලය ලබා ගැනීම සඳහා තනි ටෙන්ඩරයක් ඇඳවලා එකිනෙකට වෙනස් මිල ගණන් දෙකක් යටතේ ටෙන්ඩරේ දිනපු සමාගමටයි පරාද වෙච්ච සමාගමටයි දෙකටම දෙන්න කියලා කැබිනට් තීරණයක් කරා. එතකොට එකිනෙකට වෙනස් මිල ගණන් දෙකක් යටතේ ටෙන්ඩරේ දිනපු චීන සමාගමටත් දෙනවා. ටෙන්ඩරේ පරාද වෙච්ච ලග්දන සමාගමටත් දෙනවා. එතකොට ශේෂ්ඨාධිකරණයට යනවා මේ ලංසු තබපු අය. ශේෂ්ඨාධිකරණයට ගියාම නීතිපතිතුමා ඇවිල්ලා කියනවා මේ කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් කරන්නේ නැහැ කියලා. ඉතින් කැබිනට් මණ්ඩලය එක තීරණයක් ගන්නවා, නීතිපතිතුමා තව තීරණයක් ගන්නවා, අධිකරණයේ යුක්තිය පසින්දන්නේ කොහොමද?
රාජ්‍යමතුමා පොඩට පැහැදිලි කරනවා අපි ඒක.
මේ පිළිබඳව ඔබතුමා විශේෂයෙන්
අවධානය යොමු කරන්න ඕන.
මේ
මොකද අපි වෙලාව
කතානායකතුමනි මේක ඇවිල්ලා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය පිළිබඳවයි. එතකොට මේ එක එක තීරණ ගන්න පුළුවන්. එක එක යෝජනාව කැබිනට් මණ්ඩලයට එනවා. ඒ එන හැම යෝජනාවක කැබිනට් මණ්ඩලය අනුමත කරන්නේ නැහැ. එතකොට අපහැදිලිතාවයක් තියෙනකොට ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනවා. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනවා ඒක කළ යුතුද නැද්ද කියලා. නමුත් මේ සමීක්ෂණ මණ්ඩලයේ වැඩ ඊට වැඩිය හුඟක් පුළුල්. මේ මෙතනින් කරන්නේ විශේෂයෙන්ම ඒ ආයතනවල විගණන කටයුතු ලැබුණ වාර්තාවල් අනුව ඒක බලනවා. ඒ වගේම විගණන ආයතන විගණනය කිරීම තමයි මේකෙන් කරන්නේ. ඉතින් මේ බඳුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කියනවා වගේ යම් කිසි දෙයක් හොයලා බලන්න තියෙනවනේ විශේෂයෙන්ම ඒක වෙනම හොයලා බලන්න පුළුවන්.
හොඳයි, අවධානය යොමු කරන්න බෝ මිසුති.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් එතුමා එහෙම කිව්වට දැන් රට වශයෙන් අද අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය අපේ ජිනීවා තානාපති රටත් හමුදාවත් පාවා දුන්නා කියලා රටේ ජනාධිපතිතුමා ඊයේ ප්‍රසිද්ධියේ
ප්‍රකාශ
කළා. එතකොට
මේකට අදාළ නැහැ නේ,
කිසිම එකඟතාවයක් නැහැ
නේ.
මුන්නාන්සේලාට එහෙම රටක් පාවලා දෙන්න අයිතිය නැහැ
නේ. හරි, ගරු හත ගරු උදේ ප්‍රභාත් ගමන්බිල මැතිතුමා No, that's outside. We go ahead with the business. After, no, Garu's order, please. No, that's outside. So, please, we go with the business. වෙලාව 10යි අපි වැඩ කටයුතු කරන්න තියෙනවා ගරු සුසන්ත පුංචිනේ මැතිතුමා දෙවෙනි මාතේ ප්‍රශ්නාංක 4 ප්‍රශ්න අහනවද ප්‍රශ්න අහනවද සීදර මැතිතුමාගේ රයිට් ප්‍රශ්න 5 ගරු ඉංජිනේරු අමරසේන මැතිතුමා ප්‍රශ්න අහනවද සභාගත කරනවද
අග්‍රාමාත්‍යතුමා මාසයක් කල් ඉල්ලා තිබෙනවා.
අට සුසා ගරු සුසන්ත පුංචිනේ මැතිතුමා ප්‍රශ්න අහනවද?
අහනවා.
හරි. ඊළඟට කාරක සභා අවස්ථාව ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනයට පැමිණුණු ඇත. අරක දෙන්න. එන්න මෙන්න.
தலைப்புகள் 155, 226, 227, 254, 255 முதல் 279, 312, 319 மற்றும் 321 உள்ளக உள்நாட்டளவர்கள் மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு மற்றும் 162 மற்றும் 311 மாநகரங்கள் மற்றும் மேற்கு அபிவிருத்தி அமைச்சு கட்பை ஒன்றபிள் ஒன்றபிள் டலசலக பெருமா
கரு முலசுனை சபாபத்துமணி டிராஸ் தகனாமே விசாரஜன பணத் கட்டும் பதகி காரக சபாவஸ்தாவை அததின விவாதிருக்கிறேன் அமாத்தியன்ஷஹா ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනට අදාළ අංක 155, 226, 227, 254, 255 සිට 279 දක්වාද, 312 සිට 319 දක්වාද, 321 සිට 162 සහ 311 දරන වර්ෂීෂංගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලු පුනරාවර්තන වියදම් හා මුලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු මුලසුනේ සභාපතිතුමනි, මගේ අතිශය පුද්ගලික මිත්‍රයෙක් චම්පික රණව කැමැත්තුමා, එවැගේම වැදගත් මිත්‍රයෙක් බජිර අභිවාදන ඇමැත්තුමා, එතුමන්ලගේ අමාත්‍යංශ පිළිබඳව අද දවස් මේ විවාදයට එකතු වෙන මම ඉතාම සතුටකින්. මම පළමුවෙන්ම ගරු ඇමතිවරුන් දෙපළටත්, උන්ගේ අමාත්‍යංශවල නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරුන්ටත්, අදාළ නිලධාරීන්ටත් අපේ සුභපැතුම් ඉදිරිපත් කරනවා ඉතාම ගෞරවයෙන් සම්ප්‍රයුක්තව. ගරු සභාපතිතුමනි, අද අපි මේ විවාදය ආරම්භ කරන්නේ අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට දින නියමයක් නැතිව පළාත් සභා මැතිවරණ කල් දමලා තියෙන අවස්ථාවක් එක පැත්තකින් තියෙද්දි, අනෙක් පැත්තෙන් අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ග්‍රාම නිලධාරීන් තමන්ගේ සේවා අයිතිවාසිකම් වෙනුවෙන් දැවැන්ත උද්ඝෝෂණයකට එකතු වෙලා මේ මොහොතෙත් පාර්ලිමේන්තුවට එන මාර්ගය උද්ඝෝෂකයන්ගෙන් පිරිලා ඉතිරිලා තියෙන වෙලාවක අපි ඉතිහාසයේ දැකපු නැති දේවල්. එනිසා මම විශ්වාස කරනවා අද මේ කතා කරන අමාත්‍යංශයතුල කෙටි විනාඩි 17ක වගේ කෙටි කාලයකදී සියලු කාරණා ගැන කතා කරන්න බෑ. මම විශේෂයෙන්ම ස්වදේශ කටයුතු පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශ පිළිබඳව කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි වතාවට ගරු සභාපතිතුමනි, මම කිව්වා ඔබතුමාට ග්‍රාම නිලධාරීන් තමන්ගේ වෘත්තීය ගරු මිත්‍රාඹතුමා සභාවට එන වෙලාව වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මහපාට බැහැලා තියෙනවා. මම පළමුවෙන්ම ආරාධනා කරන්න මේ සභාවට අපේ රටේ ඉතාම වැදගත් සම්භාවනීය වෘත්තියක්. ඒ වගේම අත්‍යවශ්‍ය රාජකාරීක නිරත ඒ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුව පිළිබඳව අපි නිල් කොළ රතු කණ්ණාඩු වලින් බලන්නේ නැතුව අපි මැදිහත්ව මෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා කියන එක විග්‍රහ කර ගැනීම අද දවසේ අපේ එක වගකීමක් බවට පත් වෙනවා. දැන් ග්‍රාම නිලධාරී මහතුරු කියන්නේ මොකක්ද? ගරු සභාපතිතුමනි, එතුමන්ලා කියන්නේ අපේ සේවා ව්‍යවස්ථාවක් අපිට හදලා දෙන්න, අපේ වැටුප් විෂමතාවයක් තුන ඉවත් කරලා දෙන්න, ඒ වගේම අපේ දීමනා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ තමන්ගේ වෘත්තීය ගැටලු වැටුප් ආශ්‍රිත ගැටලු පිළිබඳ ඉදිරිපත් කිරීමක් තමයි එතුමන්ලා කරන්නේ. දැන් අපේ ඇමතුමා කියන්නේ මොකද්ද? අපේ ඇමතුමා කියන්නේ ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් එතුමන්ලට අයිතියක් නැහැ උද්ඝෝෂණය කරන්න. මේක තමයි මේ සභාවේ මතුවෙච්ච ප්‍රධාන තර්කය බවට පත් වුනේ. දැන් ගරු සභාපතිතුමනි, ග්‍රාම නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් නැතුණාට ඔවුන්ට වෘත්තීය අයිතිවාසිකම් නැද්ද? වෘත්තීය අයිතිවාසිකම් නැද්ද? ඒ කියන්නේ ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් බවට පත්වීමෙන් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මුළුමනින්ම අහිමි වෙලා තියෙනවද? ඇත්තටම අපි බලන්න ඕනේ මේ සභාව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඒ වගේම ග්‍රාම නිලධාරීන්ට ප්‍රශ්නයක් තියෙනවද? ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන මේ උද්ඝෝෂණ මාර්ගයෙන් කටයුතු කරන්න අයිතියක් තියෙනවද කියලා කියන කාරණය තමයි පළවෙනිම දවසේ ඔයා බලන්න ඕන. ගරු කතානායක, ගරු සභාපතිතුමනි, මේ ආයතන සංග්‍රහයේ 31 වෙනි 30 සහ 31 වෙනි පරිච්ඡේදවල ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ගරු ඇමතුමනි, ඔවුන්ට දේශපාලන අයිතිවාසිකම් නැත්තේ වී නමුත් වෘත්තීය අයිතිවාසිකම් විශේෂයෙන්ම ඒ 31 3 3 යටතේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා. රජයේ නිලධාරීන්ගේ පිළිගත් යම්කිසි සංගමයකට අයත් වූ රජයේ නිලධාරියෙකුට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් ඇතත් නැතත් එම සංගමයේ සමාජිකයන්ගේ වැටුපට හෝ සේවා කොන්දේසි වලට හෝ බලපාන ඕනෑම ආණ්ඩුවේ ප්‍රතිපත්තියකට හෝ තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හෝ ඒවා විවේචනය කිරීමට පුළුවන්. බොහොම පැහැදිලි ආයතන සංග්‍රහයේ 31 වෙනි පරිච්ඡේදය ගරු මුලසුනේ සභාපතිතුමනි. ඒ නිසා අපි පිළිගන්න වෙනවා විශේෂයෙන්ම පොලිස් නිලධාරියාට, හමුදා නිලධාරියාට, බන්දනාගාර නිලධාරියාට බෑ. මොකද ඔවුන් දැන් පොලිස් නිලධාරිය ගත්තොත් පොලිස් ආඥාපනතින් තමයි ඔහුගේ සාම නිලධාරී භූමිකාව ප්‍රකාශ වෙන්නේ. හැබැයි ග්‍රාම නිලධාරියාට අදාළව ගත්තම ග්‍රාම නිලධාරියගේ ඒ භූමිකාව සාකච්ඡා වෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ මිසක්ක වෙන ආයතන සංග්‍රහකින් පනෝපිකක් නෙමෙයි. එසා ඒ අනිත් පැත්තෙන් ඉතා පැහැදිලිව ඔවුන් මේ සාකච්ඡා කරන්නේ ඔවුන්ගේ සේවා වැටුපට හෝ සේවා කොන්දේසි වලට දාලා පස්සේ ඉතාම සාමකාමීව ඒ ප්‍රඥප්තිය ප්‍රකාර ඔවුන් කිසි ලෙසක ගර්රා විරහිත භාෂාවෙන් විවේචන ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. අපේකට ගරු කරන්නට ඕනේ. එතන ගරු සභාපතිතුමනි, ඔවුන්ට ඇත්තටම එහෙම වැටුපට අදාළ හෝ සේවා කොන්දේසි වලට අදාළ ගැටලුවක් තියෙනවද? අපි ළඟට හොයන්න ඕන කාරණේ එක. දැන් සේවා ව්‍යවස්ථාවක් ගැන ග්‍රාම නිලධාරීන්ගේ අපිටත් මේ වගකීමෙන් කොටසක් ඇමතුමා එනවා. මොකද 2006 ඉඳලා මේක සාකච්ඡා වෙන්නේ. අපි නිහතමානීව පිළිගන්නවා ඒක අතපස වීමක් අපේ පැත්තෙන් වෙච්ච එක, විය යුතුව තිබ්බ දෙයක්. හැබැයි 2006 ඉඳලා මේ සේවා ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව අර්බුදයට ඔවුන් මුහුණ දීලා තියෙනවා මේ දක්වා. මේක කෙටුම්පත් කළ තියෙන බවත් ආරංචියි. නමුත් මේ පිළිබඳව අවසන් එකඟතාවයකට තාම ඇවිල්ලා නැහැ. එන පාටක් ඔවුන්ට පේන්නෙත් නැහැ. ඒ වගේම ඔබතුමාගේ වෙලාව දුන්නොත් මට විනාඩි 15 තියෙනවා.
මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළා තියෙන ඇමතුමා මේ සංගම් මම ඔක්කොම සාකච්ඡා කළා එකඟතාවයට අපි ඉදිරිපත් කළා තියෙනවා.
ඔබ සුදුවන්ත වෙනවා ඒක ඉදිරිපත් කළා තියෙනවා නම් ඒක බරපතල ගැටලුවක්. එහෙනම් ඔවුන්ගේ උද්ඝෝෂණය සාධාරණ බව ඔබතුමත් අනිත් පැත්තෙන් පිළිගන්නවා. ඒ කියන්නේ එවගේම දරු ඇමතුමනි දැන් ඔවුන්ගේ වැටුප්සා දීමනා පිළිබඳව ඔබතුම දන්නවා 6/2006 ලිපිකරු සේවාවට වඩා වර්ධක පහක් උඩින් හිටපු ග්‍රාම නිලධාරීන් අද වෙනකොට කළමනාකරණ සේවාව බිහිවීමෙන් පස්සේ වැටුප් තලයුන්ට යටින් ඉන්නේ නෑ මම කියන්නේ ඉතිහාසයේ කවුද වැරද්ද කරේ කියලා කියන එක නෙමෙයි ගරු ඇමතුමා ඉතිහාස කාග ඇතින්ද වැරද්දුනේ වැරදි දෙකක් හරියක් නොවන බවයි මම කියන්නේ මම බොහොම නිහතමානීව කිව්වා අපිට යම් යම් වගකීම් පැවරෙනවා නිහතමානීවක පිළි අරගෙන මේ කතා කරන්න ඒ වැරදි දෙකක් හරියක් නෙමෙයි ඒ නිසා ඒ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් උන් මතු කරන කාරණේ ඊළඟට අනිත් පැත්තෙන් ගරු ඇමතුමනි දීමනාවන් සම්බන්ධයෙන් දැන් බලන්න ඔවුන් කොට්ටාෂේ තුල ගමන් වියදම් දැනට තියෙන්නේ ගරු ඇමතුමනි රුපියල් 600යි රුපියල් 600න් පෙට්‍රල් ලීටර් 5කට වඩා ගහ ගන්න පුළුවන්ද බයිසිකලෙට රුපියල් 600න් දැන් කොට්ටාෂයක් තුල මාසික රාජකාරි කරන්න පුළුවන්ද එතන මේක සාධාරණ නැද්ද රුපියල් 600 දීමනාව ඇමතුම පිළිගන්නේවි ඒ වගේම දැන් කාර්යාල දීමනාව 2015 තමුනාස වැඩි කරා අපි ගරු කරනවා හැබැයි අද වෙනකොට මහනගර සභා සීමාව තුළදී කාර්යාල දීමනාව තියෙන රුපියල් 1500යි මහනගර සභාවක රුපියල් 1500ට කාර්යාලයක් හොයාගන්න තියෙන අපහසුතාවය මහනගර සීමාවක පදිංචි වෙලා ඉන්න මගේ මිත්‍ර ඇමතුම දන්නවා ගැටලුවක් මම තයික උදාහරණ දෙකක් දෙන්නම් දැන් හඳුනා නොගත් මලසිරු භූමි දාණයට හඳුනා නොගත් මලසිරු භූමි දාණයට කීයද දෙන්නේ රුපියල් 12000යි දැන් ගරු සභාපතිතුමනි මේ හඳුනා නොගත් මලසිරු භූමි දාණය කිරීමේදී වෙන නෛතික ප්‍රශ්න රාශියක් තියෙනවා මම දන්නවා මාතර රෝහලේ පහුගිය දවසක විදේශිකයෙක්ගේ එහෙම භූමි දාණය කළා රාලහාමි මාස 3කට පස්සේ ගොඩ ගන්න සිද්ධ වුණා පොඩි ගැටලුවක් තිබුණා මේ මොක හඳුන ගන්න පුළුවන්ද කියලා ඒ නිසා හරියටම ඒ අවසන් කටයුතු කිරීමේදී පෙට්ටික බහලා ඒක විධිමත් කරන්න රාලහාමි කටයුතු කරන්නට ඕන. හැබැයි ඒක මරණයක් වෙනුවෙන් ගෙවන්නේ රුපියල් 12000යි. අද අපි හොඳටම දන්නවා රුපියල් 12000කින් මලසිරුරක් අවසන් කටයුතු කරන්න පුළුවන් කමක් තියෙනවද නැද්ද කියලා. ඒ වගේම ඔවුන්ගේ දිල දුන් දීමනාව සම්බන්ධයෙන් රුපියල් 4300ක් මේ රජයේ මුළු පැය 24ම රාජකාරි කරන්න බැඳිච්ච කණ්ඩායම ගරු මුලසුරේ සභාපතිතුමනි එනිසා දැන් මේ ප්‍රශ්න දිහා අපිට පේනවා වෘත්තීය අයිතිය තියෙන උන්ට ගැන කතා කරන්න දේශපාලන අයිතිවාසිකම් නැති වුණාට වෘත්තීය ගැන කතා කිරීම අයිතිවාසිකම් තියෙනවා දෙවෙනි කාරණේ ඒ අයිතිවාස ඉල්ලන අයිතිවාසිකම් වල සාධාරණත්වය ඔබතුමා පිළිගන්නවා එතකොට අපි ආණ්ඩුවට කියන්නේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් බලන්නට ඕන අර පරණ ආරච්චිලා බලන විදියට නෙමෙයි මුවන් පැලස්සේ ආරච්චි සිලිඳු දිහා බලන විදියට නෙමෙයි එමනම් 950 දශකයට පෝ ගම්මුලා දෑනියෙක් නූතන ග්‍රාම සේවා නිලධාරිය දිහා බලන විදිහ නෙමෙයි. එසේ අපි විශ්වාස කරනවා ආණ්ඩුව දරු ඇමතුමාගේ මිත්‍ර ඇමතුමා මේ සම්බන්ධයෙන් ක්ෂණික මැදිහත් වීමක් කළා මේ කටයුතු නිවැරදි කරන්න කටයුතු කරાવી කියලා. ඊළඟ දෙවෙනි කාරණේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දරු සභාපතිතුමනි අද මම ආරම්භයේදීම කිව්වා අද වෙනකොට අපි මේ විවාදයට සම ඔබතුමා පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා වෙලා වජිරාභේවදන ඇමතුමා මාස 3යි. ඔක්කොම කුණු කන්දල් ඔබතුමාගේ බොක්කට එකතු කරන්න මේ හදනව නෙමෙයි. හැබැයි ගරු සභාපතිතුමනි අද වෙනකොට හරියටම අවුරුදු 1කමාරක් මෙරටේ පළාත් සභා ඇමතිවරණ කල් දමලා දින නීමයක් නැතුව. අදට 1කමාරක්. තව හරියටම දවස් 12කින් දකුණු පළාත් සභා විසිරලා යනවා. අක්‍රීය වෙනවා. තව දවස් 24කින් බස්නාහිර පළාත් සභාව අගනුවර අක්‍රීය වෙනවා ඌව පළාත් සභාවට විතරයි යම් දුර කාලයක් තියෙන ඔක්තෝබර් මාසය දක්වා ඉදිරියට යන්න දැන් මේ මැතිවරණ පවත්වන්නේ කාද්ද කියලා කියන කවුරුවත් දන්නේ නැහැ කිසිම කෙනෙක් දන්නේ නැහැ මෙරට ජනාධිපතිතුමාගෙන් ඇහුවොත් මෙරට අගමැතිතුමාගෙන් ඇහුවොත් විශේෂ බාර ඇමතිතුමාගෙන් ඇහුවොත් මුලසුරේ ඔබතුමාගෙන් ඇහුවොත් උත්තරීතර කියන පාර්ලිමේන්තුවෙන් ඇහුවොත් කිසි කෙනෙක් දන්නේ නැහැ කවද්ද පළාත් සභා මැතිවරණ තියන්නේ කියලා. පළාත් සභා මැතිවරණ කියලා කියන එක අපේ රටේ දේශපාලන දේහයට එකතු වෙන්නේ කොහොමද? 13 වෙනි සංශෝධනයෙන්. එහෙනම් මොකද්ද කිව්වේ? ඔබතුමා මුලසුනේ ඉන්න නිසා වැදගත් වෙනවා මේක. දමිළ භාෂාව කතා කරන ජනතාව වඩාත් සක්‍රීයව නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කරගන්න. දේශපාලන ක්‍රියාවලියේ කොටස්කාරයෝ බවට පත් කරගන්න. මේ කරන්නට ඕනි කියලා. හැබැයි ඡේද වාචකයේ ගරු ඇමතුමනි නැගෙනීර පළාත් සභාව විසිරිලා අවුරුදු එකම ආරයි උතුරු පළාත් සභාව විසිරලා මාස 5යි. දරු මුලසුරේ සභාපතිතුමනි මම දන්නේ නැහැ ඔබතුමාලවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. තියෙන සංවිධානයත් ඒ සම්බන්ධයෙන් නිහඬයි. ඒ මැතිරෙන්නේ උතුරු පළාත් සභාව මැතිරෙන්නේ කතා කරන්නේ නැහැ. දැන් මේ උතුරු පළාත් සභාව මැතිරෙන්නේ මෙහෙම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ නොතී හිටන මොකද වෙන්නේ? මොකද කියන්නේ තමුනාසලා? මහින්ද රාජපක්ෂ ජනතුමාගේ කාලේ මේක නොකර තිබ්බනම් නැගෙනහිරේ උතුරයි. අපේ මන්ත්‍රීතුමාලා මොකද කියන්නේ? මහින්ද රාජපක්ෂ ඒකාධිපති. මහින්ද රාජපක්ෂ ජාතිවාදියා. ඒ නිසා මේක දෙන්නේ නැහැ. ඔක නෙමෙයිද කියන්නේ? ගරු සභාපතිතුමනි, ඒ නිසා මේ ප්‍රශ්නය ඇතුලේ එක්තරා ප්‍රදේශයකට සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේක තියෙන්නේ. දැන් මෙතනින් කරුණු දෙකක් මට ඔබතුමාගේ අවධානය යොමු කරන්නට ඕන. දැන් ගරු පළවෙනි කාරණේ මේ පනත 2017 අංක 17 දරන පනත ගරු වජිරාභිවදන ඇමතුමනි මේ සභාවේ සම්මත වෙච්ච විදිය. මෙතන තිබුණේ පරිච්ඡේද 5ක කාන්තා නියෝජනය සමානුපාතික ක්‍රමයේ යටතේ කාන්තා නියෝජනය අපේක්ෂක ලැයිස්තුවේ 50%කට 50%ක් විය යුතු කියලා තිබ්බ යෝජනාව 2017 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා තමුන්නාසලා මේක සංශෝධනය කළා. ඒ වගන්ති 5 වෙනුවට වගන්ති 28ක් එකතු කළා කාර්යක සභාව අවස්ථාවේදී. ඒ පනතේ මූලික සීමාවෙන් එළියට ගිහිල්ලා සමානුපාතික නියෝජන ක්‍රම ඒ සීමාවෙන් එළියට ගිහිල්ලා මුළු මනින්ම ආත්පසින් වෙනස් වූ පනතක් මේ සභාවේ සම්මත කරගත්තා. 3-2 නැතුව පැය 3ක් ගිහිල්ලා මම තාම කල්පනා කරනවා අපේ ගරු කරු ජයසූරිය කතානායකතුමා කොහොමද ඒකට අනුමැතිය දුන්නේ. එතුමගේ දේශපාලන ජීවිතේ කළු ලපයක් විතර මම ඒක දකින්නේ. කළු ලපයක් විතර දකින්නේ. ඒක ගිහිල්ලා දැන් මැතිවරණ නැහැ. ඒ මොහොතේ යම් තව සංශෝධන ගෙනාවා. මැතිවරණ නැතිව
කරු මන්දිරතුමා විනාඩි 2ක් තියෙනවා.
මට ඊට අමතරව විනාඩි 3ක් ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ සභා මුලසුන් දරන දිලා තියෙනවා. ඒ නිසා ගරු මුලසුනේ සභාපතිතුමනි දැන් මම කියාගෙන ආවේ ගරු ඇමතුමනි දැන් ඔබතුමා දන්නේ නැහැ මෙතන තියන්නේ කවද්ද කියලා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? ආණ්ඩුවට මෙතන තියන්නේ ඌමනාවක් නැහැ. ආණ්ඩුව පළාත් සභාව ජාතක දරුවෙක් කරලා ඉවරයි. මේ මොහොතේ නිහඬ වෙලා ඉන්න අපේ වම් මත පැත්තේ ඉන්න තමුන්නාස සෝදනාටම මම අනතුරෙන් වීමක් කරන්න කැමතියි. ඊට පස්සේ මේරටේ බිහි වෙන ආණ්ඩුවක් පළාත් සභාව අවශ්‍ය නැහැ කියලා තීන්දුවක් ගත්තොත් පළාත් සභාව තියන්න ඕනේ නැහැ ආණ්ඩු කාර්ය හරහා පාලනය කරන්න පුළුවන් කියලා තීන්දුවක් ගත්තොත් ඒ වෙලාවට අනන්න එපා. එහෙම අනතුරක් තියෙන්න පුළුවන්. අනාගතේ කවුද මේරට පාලනය කරන්න කියලා කියන කාරණේ පිළිබඳව ඔබට මට පූර්ව නිගමනයකට එන්න බෑ. කවුරුන් හෝ කාට හෝ ඊටම වැරදි පූර්ව දර්ශයක් තමුනාසලා දෙනවා. අනිපතේ මේ පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත කරගත්තු විදිය දරු ඇමතුමනි මේ රටේ මීට පස්සේ එන ඕනෑම උද්දච්ච පාලකෙක්ට නරුම පාලකෙක්ට ප්‍රජාතන්ත්‍රවාදයේ නොවිසන පාලකෙක්ට වැරදි පූර්වදර්ශයක් දුන තමුනාසලා එදා. කොහොමද මේ ස්ථාවර නියෝග මේ ආනුක්‍රම ව්‍යවස්ථාව තමන්ගේ නරුම අරමුණු වෙනුවෙන් කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් ඊට පස්සේ සීමා නිර්ණය කමිටුවකම නතර වෙලා තියෙනවා. සීමා නිර්ණය කමිටුව තමන්ගේ කඩුත නිමා කළ දුන්නෙන් පස්සේ අගමැතිතුමාගේ විමර්ශන කමිටුවට ගියා. විමර්ශන කමිටුව දවස් 2යි රැස් වෙලා තියෙන්නේ. මේ රටේ ඉතිහාසෙ පත් වෙච්ච ලැජ්ජා සහගත කමිටුවක් මේ විමර්ශන කමිටුව. අද ඉතාම බරපතල තත්යකට මූඩ පාලා තියෙන එක නිසා වේ. ඒ නිසා තමුන්නාසලට පළාත් සභාව මැතිරෙන්න පවත්වන්න උවමනාවක් නැහැ. තියෙපු පළාත් පාලන මැතිරෙන්න අත් වෙච්ච ඉරණම තමුන්නාසලා දන්නවා. අද පළාත් පාලන ආයතන වලින් 3-1 දරු සභාපතිතුමනි අක්‍රීය වෙලා. අක්‍රීය වෙලා පනත තියෙන වැරදි නිසා. අක්‍රීය වෙලා. තමුන්නාසලා මේ කාල සීමාව තුලදී මේ අක්‍රීයභාවයෙන් මුදවන්න මොකද කටයුතු කළ තියෙන්නේ? අඩු ගානේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අවුරුදු ගානක් හිර වෙලා තියෙනවා. ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා ආඥාපනත් මේවා නිවැරදි කරන්න, මේවා යථාවත් කරන්න මේ කිසිම දෙයක් මේ වෙනකන් කළ නැති බව ඉතාම කනගාටුවෙන් වුණත් අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා. ගරු කතානායක ගරු සභාපතිතුමනි අපි ඉල්ලීමක් කරා මුද්දර ගාස්තු ගරු ඇමතුමනි ඍජුව පළාත් පාලන ආයතන ලැබෙන්න ක්‍රමවේදයක් හදන්නට කියලා. අද දවසේ තමුන්නාසලගේ අවධානය මේ වෙනුවෙන් යොමු වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මේ පළාත් පාලන පළාත් සභා මැතිවරණ තමුන්නාසලා අද දවසේවත් මේ රටට සහතිකයක් දෙනව නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා මෙතන කොමිසම ඇතුලේ. මෙතර කොමිසම තමනාසලගේ යෝජනා වලින් අක්‍රීය වෙලා තියෙනවා. දැන් ඔබතුමා තියෙන දකුණු පළාත් සභාවේ මම උදාහරණයක් කියන්නම්. ගා දේනිති මහත්තයා පත් කරා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුරපාඩු වෙච්ච මන්ත්‍රීධුරයට. ඔහු නම් කරන්න බෑ. ඇයි? ඔහු නම් කරන්න බෑ. මෙතර කොමිසමේ එක සමාජිකෙක් විදේශගත වෙලා තමනාසල 19 වෙනි සංශෝධනය නිර්මාණය කරද්දී මේ ව්‍යවස්ථාව තියෙනවා. 103 වෙනි ව්‍යවස්ථාවේ පැහැදිලිව කියනවා මේ සංයුතිය තුන්දෙනෙක් වෙන්නට ඕනේ කියලා මෙතර කොමිසමේ 104-1 කියනවා ඝනපූර්ණ්‍ය තුනක් වෙන්නට ඕනේ කියලා 104-3 කියනවා සමාජික අඩුවද බලාත්මක විය යුත්තේය කියලා. ඒක පොඩි එකාගේ ලියුම වගේ කරු ඇමතුමනේ මේක. පොඩි එකාගේ ලියුම වගේ. අද මුළු මෙතර කොමිසමම අක්‍රීය වෙලා තීන්දුවක් ගන්න බෑ. එක සමාජික විදේශගත වෙලා තියෙනවා මන්ත්‍රීවරයෙක් පත් කරන්න බෑ. ඒ මට්ටමනම කොමිසම පත් කරලා තියෙනවා. එනිසා මේක මාරාන්තික දේශපාලන වරදක්. මෙතර කොමිසමේ සභාපතිතුමා දිගින් දිගටම කියනවා නරකම දූෂිත ආකාරයට මැතිවරණ පැවැත්වීමට වඩා මැතිවරණ නොපවත්වා සිටීම දේශපාලන වශයෙන් මාරාන්තික වැරද්දක් කියලා. ඒ වැරද්දේ විත්තිකරුවන් බට ඔබතුමන්ලා පත් වෙලා තියෙනවා. ජයග්‍රහණය පරාජය නෙමෙයි වැදගත් වෙන්නේ. උතුරු පළාත් සභාව මැතිවරණය පවත්වන වෙලාවේ ගරු හිටපු විපක්ෂ නායකතුමාට ඉතාම ගෞරවයෙන් මම මේ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යෝජනාව කරාම කැබිනට් මණ්ඩලය ඇතුලේ මත තිබුණා. අපේ පක්ෂය ඇතුලේ මත තිබුණා. ජනාධිපතිතුමාට සමහරු ගිහිල්ලා කිව්වා මේක තිව්ව තියෙන එක දිනන්නේ කියලා. තියෙන එක දිනන්නේ කියලා කිව්වා. ඒ නිසා දැම්ම මැතිවරණ තියන්න එපා කියලා කිව්වා සම්බන්ධන මැතිතුමනි. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා මොකද කිව්වේ? තව අවුරුද්දක් පහවලා තියලා කාටද දිනන්න පුළුවන්? මෙතන ජයග්‍රහණේ තියෙන්නේ දෙමළ භාෂාව කතා කරන මිනිසුන්ට ඒ තමන්ගේ සංස්කෘතික භූමිය ඇතුලේ ඒ වරප්‍රසාදයේ අයිතිය ලබා දෙන්න කටයුතු කරන්නට ඕන. ජයග්‍රහණය කවුද කියලා නෙමෙයි වැදගත් වෙන්නේ. උතුරු පළාත් සභාව මැතිවරණ මුළු සභාවෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක මන්ත්‍රීවරයෙක් ජයග්‍රහණය කරේ. මැතිවරණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුළු මණින්ම පරාජයටපත් වුණා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරා. ඒ නිසා තමුන්නාසලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා TNS සන්ධානයේ මේ සභාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා ගෞරවනීය දේශපාලඥයා සම්බන්ධන් මැතිතුමා ඇතුළු ඒ TNS සන්ධානයෙන් මේ පිළිබඳව තමුන්නාසලාගේ දැක්ම තමුන්නාසලාගේ මතය මැදිහත් වීම ඉතාම ඍණ තනක තියෙන්නේ අවම තනක තියෙන්නේ උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් අවම වශයෙන් නැගෙනහිර පළාත් සභාව සම්බන්ධයෙන් තමුන්නාසලා මේ රටම ඉල්ලා හිටින මේ මැතිවරණය ප්‍රයන්ත්‍රවාදී අයිතිය මං කනගාටු වෙන මේ වෙලාවේ මේ අවසාන විනාඩිය කරු සභාපතිතුමනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්තුමිය ප්‍රකාශයක් නිකුත් කරා ලංකාව සම්බන්ධයෙන් බොහෝ වැදගත් කාරණා තියෙනවා නොවැදගත් කාරණා තියෙනවා හැබැයි පොලිසිය ස්ථානාධිපතිවරයෙක්ගේ ස්ථාන මාරුවීම ගැන කොමසාරිස්තුමිය බරපතල වගන්ති වලින් සඳහන් කරනවා හැබැයි එතුමිය හිතා මතාම හෝ දැනුවත් අමතක කරනවා මේ රටේ මැතිවරණ පවත්වන්නේ නැතුව මැතිවරණ කල් දාලා වසර ගණන් ගත වෙලා තියෙනවා ඒ පිළිබඳ පුංචි සටහනක් අකුරක එකතුවක් මේ ප්‍රකාශ කරන්නේ නැහැ තමනාසලයේ අතින් වාසනාවන්තයි තමනාසල වාසනාවන්තයි මානව හිමිකම් කවුන්සලයත් තමනාසල වෙනුවෙන් පෙනී ඉන්නවා තමනාසලගේ වැරදි වෙනුවෙන් පෙනී ඉන්නවා ඒ ගැන කතා නොකර ඉන්නවා ඒ නිසා අවසාන වශයෙන් ඔබතුමාට සුදුසුන්ත වෙමින් මම නැවතත් අද දවසේ මේ විවාදය අර්ථවත් වෙන්න නම් මේ විවාදය මහජනතාවගේ මුදල් කාබාසිනියා නොකරන වේදිකාවක් වෙන්නට ඕන නම් පළාත් සභා මැතිවරණය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගරු ඇමතුමනි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒ වෙනුවෙන් තමනාසලා දින වකවානු නියම කළොත් පමණමයි ගරු සභාපතිතුමනි අද දවසේ මේ විවාදයට වැදගත්කමක් වටිනාකමක් එකතු වෙන්නේ කියලා ප්‍රකාශ කරමින් මම නියඳන බොහොම සුදී
මන්ත්‍රීතුමා